SBS ரேடியோ
SBS சிங்கள வேடஸ்ட்ரான சந்துதா அங்கஹருவாதா ப்ரஹஸ்பதிந்தா சக சிகுராதா பெரவரு 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
තවත් සතියක් ගෙවිලා ගිහිල්ලා දැන් අද තවත් වැඩ කරන සතියක් ආරම්භ වුණු මේ දවසේදී අපි දන්නවා ඔබ බොහොම උනන්දු වෙමින් ඉන්නේ කියලා අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලනික වෙනස්කම් පිළිබඳව දැනගන්න සුපුරුදු පරිදි සතිපතා අපි අරගෙන එන මේ දේශපාලනික පුවත් විමසුමින් මේ කාර්යවලට දැන් ශ්‍රී ලංකාවේ සිට සෝදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සුපුරුදු ලෙසින්. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිනෘක්ෂි.
කාරණා කිහිපයක් අතරින් මුලට අරගන්න මම කැමති වර්තමාන ආණ්ඩුවෙන් සමුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම සම්බන්ධයෙන් මේ වෙනකොට මතුවෙමින් තියෙන කතාබහ. ඔවුන් යම් කිසි වූ පක්ෂයකට සහයෝගය දක්වන්නට කැමැතිද? එය නිල වශයෙන් ඔවුන් ප්‍රකාශ කළා තියෙනවද කියන කාරණාව මේ වෙනකොට වඩාත් කතාබහට ලක් වෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ වෙලාවට අපි දකින්නේ මනෝජ් ඔවුන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය දරමින් සම්මුතිවාදී ආණ්ඩුවේ එක් පයක් තියාගෙන ඉතිරි පය ආණ්ඩුවෙන් පිටත විපක්ෂයේ තියාගෙන ඉන්නවා කියන කාරණාව. මේ හා සම්බන්ධ කතාබහ විශාල වශයෙන් අපිට අහන්නට ලැබෙනවා පොහොට්ටු පක්ෂයෙන්, එසේත්ම මෙතනම් පොදු ජන පෙරමුණෙන්, ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙනොත්. අපි බලමු මේ සම්බන්ධව මේ වෙනකොට තියෙන අලුත්ම කතාබහ මොනවද කියලා. මොනවද අපිට දැනගන්න තියෙන්නේ මනෝජ්?
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් චෝදනා කරන්නේ එනවනම් එකවරම ඇවිල්ලා පොදු ජන පෙරමුණත් එක්ක, එහෙම නැත්නම් විපක්ෂ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඍජුව වැඩ කරන්න කියන දේ තමයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් අයගේ අදහස් වලින් පැහැදිලි වෙන්නේ. ඔවුන් කලින් තියාම සඳහන් කළා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් එක්ක තමයි කටයුතු කළ යුත්තේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් කරන අපේක්ෂකයෙකුට තමයි ඔවුන්ගේ සහයෝගයත් ලබා දිය යුත්තේ කියන කාරණා ඔවුන් සඳහන් කළා. ඒ හේතුවෙන් අපි දැක්කා නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය නමින් මාධ්‍ය හමු පවත්වනවා. හෘද සාක්ෂියේ නිදහස කියලා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනවා. ඒ දෙවෙනි සම්මන්ත්‍රණය මාතලේදී පැවැත්වුණා. මේ දිනවල ඔවුන් ඍජුව කියා සිටින කාරණේ තමයි මීළඟ මැතිවරණයට යාමට පෙර, ඒක ජනාධිපතිවරණය වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන්, ඊළඟ ඡන්දයට යන්න කලින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස ඉඳද්දිම මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා බවට පත් කරලා ඉන්න අනතුරුව තමයි විශේෂයෙන්ම ජනාධිපතිවරණයට ආයුත්තේ කියන කාරණේ ඔවුන් මතු කරනවා. ඉතින් ඒකබද් විපක්ෂය නියෝජනය කරන ඇතැම් අයගේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙන්නේ ඒක. ඔවුන් කියන්නේ 16 කණ්ඩායම අවශ්‍ය නැහැ, අපේ කණ්ඩායම දැන් යම් ගමනක් ගිහිල්ලා ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය කැමැත්තෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අකමැති කරන එක කියන කාරණේ ඔවුන් මතු කරනවා. ඒ අතර බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් ඍජුව සමහන් කරනවා. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන මේ අයට වැඩ කරන්න බෑ. ඔවුන් යම් තීරණයක් අරගන්නවා නම් අරගෙන පොදු ජන පෙරමුණේ සමාජිකත්වයක් ලබා ගැනීමෙන් පස්සේ ඕනනම් විපක්ෂයේ කණ්ඩායම් විදිහට කටයුතු කරන්න පුළුවන්. නැතු එක කකුලක් එහෙ තියාගෙන තව කකුලක් මෙහෙ තියාගෙන වැඩ කරන්න බෑ කියලා. ඒකට එක කරුණක් විදිහට ඔවුන් ගන්නේ පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේ පැවැත්තුණ එයිදි නව නිලධාරීන් පත් කරගත්තා. ඒ නිලධාරී මණ්ඩලයටත් මේ 16 කණ්ඩායමේ ඇතුළත් වෙලා ඉන්නවා. ඒ හින්දා ඔවුන්ගේ වචනෙන්ම ඔවුන් කියනවා විශේෂයෙන් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා දැන් ඇතැම් අය කටු කාලා කටුවේ අන්තිම ටිකක් රස බලන්න සූදානමින් ඉන්නවා. අන්තිම ටිකක් රස බලලා අන්තිම මොහොතේ තමයි මේ එන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එතනින් අදහස් කරේ සියලු වරදාන වරප්‍රසාද් භුක්ති විඳලායි මේ එන්න හදන්නේ. එහෙම බෑ, දැම්ම ඇවිල්ලා මේක සමාජිකත්වය අරගන්න ඕන කියන කාරණේ. ඉතින් මේ මත ගැටුම තමයි මේ දවස්වල යන්නේ. විශේෂයෙන් මාතලේදී පැවැත්වෙච්චි නිදහසේ හෘද සාක්ෂිය සම්මන්ත්‍රණ මාලාවේදී බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ නම ඍජුව සඳහන් නොකරත් ඔහුගේ ක්‍රියාකලාපයන් පිළිබඳව අදහස් දක්වලා විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයා ජමැතිවරණය පැරදුනාට පස්සේ එහි වගකීමත් බාර ගන්නවා කියලා රටින් ගිය අය වැනි අදහස් දැක්වීම සිදු කරනවා. ඒ අනුව ඒ ඇඟිල්ල දිගුවෙන්නේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට කියලා පැහැදිලි. කොමනක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැහැදිලිව සඳහන් කරලා තිබුණා මේ ආණ්ඩුව පළවා හරින්න තමන් එකතු වෙන කුමන බලවේගයක් එක්කෝ කුමන මන්ත්‍රීවරයෙක් එක්කෝ එකතු වෙලා වැඩ කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකබද් විපක්ෂ කණ්ඩායම මේකට සූදානම් විය යුතුයි කියන අදහස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැරුවා. ඒ අතර තමයි ඒකබද් විපක්ෂයක කණ්ඩායමක් ඊට විරෝධයක් දක්වනවා අපි දකින්නේ.
හොඳන් ඔය කාරණාවට මූලික වුණු බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය පුටා දැක්වීම වටිනවා. මේ ඔහු ඒ පිළිබඳව එක්තරා මාධ්‍ය කණ්ඩායමක් විමසූ අවස්ථාවේදී සඳහන් කරපු කාරණාව මේ තමයි. ඇත්තටම ඔය මූලික වෙලා දැන් අර සමුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කෝපය ඇවිස්සීමට හේතු වෙලා තියෙන කාරණාව.
පුද්ගලයා හැටියට අපේ සමාජිකත්වයේ ගත්තොත් අපි ඒ ගැන සලකා බලමු. මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වය පිළිගන්නවනම් මහින්ද ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. අන්නේ ප්‍රතිපත්ති මාලාව පිරි අරගෙන අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ මොකද සමහරු තාම ඉන්න මස් කට්ටේ මස් ටික කාලා අර කට්ට ඇතුලේ තියෙන ටිකක් සූපු කරන්න බලාගෙන ඉන්න කට්ටයක් ඉන්නවා. ඒ ටිකත් අරගෙන අන්තිම මොහොතේ එන්න ඉන්නවා. නම් ඒක නම් හරියන්නේ නැහැ. අපේ මහමුදුද වගේ තියෙන අපේ පක්ෂේ. ඉතින් ඒකට ඇවිල්ලා ඔය අතු ගංගා මේ ඕනම් අර කුණු ඇලවලුත් එකතු වෙනවා.
ඔව්, දැන් අර ඔබ සඳහන් කරපු ආකාරයට මනෝජ්, මේ මාතලේ පැවතුණු නිදහසේ හෘද සාක්ෂිය කියන ජන හමුවේදී සමුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්තුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමට බොහොම ආවේගශීලීව ප්‍රතිචාර දැක්වුවා. මේ එක්සත් ජනතා නිදහස් සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය දයාසිරි ජයසිකර.
සාමාන්‍යයෙන් ආණ්ඩුවෙන් පිරිසක් එළියට එනකොට ඒ එන පිරිස ආශිර්වාද කරලා ආදරෙන් බාර ගන්න විපක්ෂේ. දැන් ඒගොල්ලන්ට අපිව වෙන්නේ බිල්ලෝ වගේ, මෛත්‍රීගේ බිල්ලෝ මරක තියා ගන්න. අපිට තියෙන එක සඩනයි. ඒක මොකක් හරි ගුණ කරලා ගන්න ඕනේ අපි. මේනකොට කියනවා ඒගොල්ලෝ මෙහෙ කට්ටිය. නැත්තම් කටු සූප්පු කරලා කටු ඇතුලේ තිබිච්ච සූප්පු කරන්න ගිය කට්ටිය. කටු ඇතුලේ තිබිච්ච සූප්පු කරන්න කියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා පෙරද්දුවේ දා. එදා අපි පෙරදුනම ජනවාරි 8 වෙනිදා තමන්ගේ සහෝදරයන් දාලා පැනලා ගියා. බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි අද ඇවිල්ලා අපිට දැන් මේ කතාව කියන්නේ. එහෙම එකතු කරගන්න දුව හිතනවා නම් ආණ්ඩුව හදන්න පුළුවන් කියලා කවුරු හරි මහත්තයාකට ඔළුව උදුම්මගෙන මම කියන කැමති. එහෙනම් ඒ UNP රජ කරන්න හදන වැඩ පිළිලකට තමයි ඒගොල්ලෝ නායකත්ව දෙන්න හදන්නේ.
ඔව්, නිදහසේ හෘද සාක්ෂිය සමුළුවේදී SP දිසානායක අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කළා.
මහින්ද රාජපක්ෂත් දාලා රටක් දාලා එක්සත් ජාතික පක්ෂ රැකවරණ යටතේ ඇමරිකාවට. අපි හිම කරන්නේ අපි පක්ෂේ ඉන්නේ. අපි කිසිසේත් නොයෙකුත් වෙලාවක තමයි අපේ පක්ෂයේ ලේකම්වරයා පක්ෂයෙන් එළියට ගිහිල්ලා පොදු අපේක්ෂක වෙන්නේ. ඇයි එහෙම වුනේ? මස් කටු කන්න ගිහිල්ලාද? ඇට මිදුළු කන්න ගිහිල්ලාද? මහින්ද රාජපක්ෂ මැතිතුමාට පරාජය කරන්න ගහපු චෝදනා වලට වගකී යුත්තේ කවුද? පළාත් පාලන ඡන්දයට කලින් අපි කිව්වා ඒකාබද්ධ පෙරමුණයි අපි එකතු වෙලා තරඟ කරමු. එහෙම තරඟ කරා නම් මොකද්ද වෙන්නේ? සෝදලා මේ සියල්ල අපි දිනනවා.
තවත් කාරණාවක් පසුගිය සතියේදී සිදු වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙක් පත්වන්නට නියමිතයි කියලා තමයි ප්‍රවෘත්ති අපිට වාර්තා වුණේ. ඊට පස්සේ ඒක සිදුවීම නිමාවට පත් වුණේ නියෝජ්‍ය අමාත්‍යවරු 5 දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු 2 දෙනෙකුට අලුතෙන් පත්වීම ලබා දෙමින්. මේ පත්වීමලත් යම් යම් විෂමතාවන් තියෙන වගට තොරතුරු වාර්තා වෙනවා. අදාළ විෂයභාර අමාත්‍යවරු ඒ විෂය සඳහා නිපුණත්වයක් දරන හෝ ඒ සම්බන්ධව තියෙන අවබෝධයක් ඇති අයවලුන් නොවන වගටත් චෝදනාවක් නැගුණා. අපි බලමු මේ සම්බන්ධව මේ වෙනකොට තියෙන වාතාවරණේ.
ඔව්, දැන් අපි දන්නවා මේ නව පත්වීම එක නියෝජ්‍ය අමාත්‍යවරු 5 දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු 2 දෙනෙක් දිවුරුම් දුන්නා. මේ දිවුරුම් දීමත් එක්ක රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 22ක් නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගියා. මේ පත්වීම් ලබා දීමේදී විශේෂයෙන් මතභේදාත්මක තත්ත්වය තමයි විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මැති අමාත්‍යවරුන් පත් කරනවා කියපු ආණ්ඩුව මෙවරත් මේ ඇමතිකම ලබා දුන්නු විද්‍යාත්මක පදනම මොකක්ද කියලා. විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රංජිත් අලු විහාරයේ මන්ත්‍රීවරයාව රාජ්‍ය අමාත්‍යවරයෙක් බවට පත් කරා ඔහු යටතට ක්‍රිස්තියානි කටයුතු විෂයත් ඇතුළත් කළා. ඔහු ක්‍රිස්තියානි භක්තිකයෙක් නෙවෙයි, ඔහු බෞද්ධයෙක්. ඒ හින්දා ඔහුට ඒ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන්ද කියන යම් චෝදනාවක් එල්ල වුණා. ඒත් එක්කම ලකී ජයවර්ධන මන්ත්‍රීවරයා ඔහුට රාජ්‍ය අමාත්‍ය ධුරයක් හම්බ වුණා. කඳුරට නව ගම්මානය අඩදල පාසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍යමතිවරය විදිහට ඔහු නුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඒත් එක්කම අජිත් මාන්නපෙරුම්මැතුමාට පරිසර නියෝජ්‍ය අමාත්‍යවරය හම්බ වුණා. එතන ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේම නියෝජනය කරන එඩ්වර්ඩ් ගුණසේකර මන්ත්‍රීවරයාට අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරය හම්බ වුණා. එතුමා බස්නාහිර පළාතේ ජීවත් වෙන කෙනෙක්. එතකොට එතුමට වයඹ සංවර්ධන දුන්නු විද්‍යාත්මක පදරම මොනවද කියලා ඇතැම් අය තර්ක කරා. ඒත් එක්කම අපි දැක්ක කාදමස්ථාන් මන්ත්‍රීවරයා ඔහු මුස්ලිම් මන්ත්‍රීවරයෙක්. ඔහුට තමයි හින්දු ආගමික නියෝජ්‍ය අමාත්‍ය ධුරය හම්බ වුණේ. ඉතින් මේවා සම්බන්ධයෙන් නම් විවේචන යද්දී කාදමස්ථාන් ඇමතිවරයාගේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය ගැන විශේෂයෙන්ම දෙමළ මන්ත්‍රීවරු සහ දෙමළ දේශපාලනඥයින් විවිධ අදහස් දක්වීම් තැන තැන සිදු කරනවා අපි දැක්කා. ඕකේ විශේෂ සඳහන් වුණේ නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට. ඉතින් මේ විරෝධයන් හමුවේ ඔහු මේ හින්දු ආගමික කටයුතු කියන විෂය ඔහුගේ විෂයෙන් ඉවත් කරා, ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරා කියලා මේ විෂය බාර අමාත්‍යවරයා ස්වාමිනාදන් ඇමතිවරයා සඳහන් කිරීමක් කරා. ඒ අනුව කාදමස්ථාන් මේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ සෙසු විෂය පතයන් තීර්දි හින්දු ආගමික කටයුතු කියන විෂය අතහැරියා. එතකොට මේ පමණද පත්කිරීම කියලත් ආයමත් අපි දැක්ක කතා වෙනවා. ඔබට මතක නම් ගිය සතිය වෙද්දී රවි කරුණානායක හිටපු ඇමතිවරයාට අලුතෙන් අමාත්‍ය දොරයක් ලැබෙන්න යනවා කියලා සඳහන් වුණා. මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ ඉහළම මනාපගත් මන්ත්‍රීවරයෙක් වන බුද්ධිග පතිරණ මන්ත්‍රීවරයාට තාම මෙතරම් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වෙලත් ඔහුට අඩුතරම නියෝජ්‍ය අමාත්‍ය දොරයක්වත් නෑ, ඇයි මෙහෙම වෙන්නේ කියලා තර්කයක් තිබුණා. ඉතින් මේවට පිළියම් විදිහට මොවුන් දෙදෙනාටම යම් වරප්‍රසාද ලැබෙන්න නියමිතයි කියලා කිව්වා. නමුත් ඒ දෙන්නටම හම්බ වුණේ විශේෂයෙන් බුද්ධිග පතිරණ මන්ත්‍රීවරයා ඒ දිනවල රටින් පිට ඉන්නේ. එහිඳ ඔහු ලංකාවට ආවට පස්සේ නියෝජ්‍ය අමාත්‍ය දුරේක දිවුරුම් දෙන්න පුළුවන් කියලා කියුණා. ඒක සනාථ කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාත් මාධ්‍යයට කිව්වා තවත් කීප දිනෙක මේ තනතුරු ලබා ගනී කියලා. සමහර විට ඒ නම් අතර රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ නමක් තියෙන්න පුළුවන් දිලු.
මීළඟට හැෙන ප්‍රබලම කතාව තමයි එළඹෙන ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයා කවුද කියන කාරණාව සම්බන්ධයෙන්. ඇත්තටම මේ ජනාධිපතිවරණයේද පළාත් සභා මැතිවරණයේද මීළඟට පවත්වන්නට නියමිත කියන කතාවත් මතභේදාත්මකයි තවදුරටත් ශ්‍රී ලංකාව තුළ. ඒ කොයි කෙසේ වෙතත් එළඹෙන ජනාධිපතිවරණය හා සම්බන්ධ වන කතා බහේදී යම් යම් නායකයින්ට මේ රටේ නායකත්වයේ ලබා දීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය විශේෂයෙන් කටයුතු කරනවා අපි දුටුව පසුගිය ජනාධිපතිවරණවලදී, ඒ වගේ මහමැතිවරණවලදී. එතනිනුත් මේ වෙනකොට වඩාත් ප්‍රමුඛතම චරිතය බවට පත් වෙලා තියෙන්නේ ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අපි දකිනවා රට පුරාම විවිධ සම්මන්ත්‍රණ පවත්වමින් මේ සම්බන්ධව වන විශේෂිත අවධානයක් ජනතා අවධානයක් ඇති කරලමින් සිටින ආකාරය. උන්වහන්සේගේ ප්‍රකාශ බොහොම ප්‍රබලයි. උන්වහන්සේගේ ක්‍රියාදාමය මොකක්ද ඇත්තටම මනෝජ්?
ඔව්, මේ වෙලාවේ උන්වහන්සේ ඍජුව සඳහන් කරනවා ඉදිරියේ බිහිවන ජනාධිපතිවරයෙක් විශේෂයෙන් භික්ෂූන් වහන්සේ ලබා දෙන අවවාද අනුශාසනා පිළිගන්න කවුරු බලයට පත් වුණත් ඔහුට විධානයක් ලබා දීමේ හැකියාවක් භික්ෂු මහා සංඝයා ආතට පත් කරගෙන ඊළඟ ජනාධිපතිවරයා බිහි කළ යුතුයි කියන කාරණය උන්වහන්සේ සඳහන් කරනවා. විශේෂයෙන් රටට ආගමට චීවරයට ගරු කරන නායකයෙක් බිහි කිරීමේ අවශ්‍යතාවය මේ වෙලාවේ තියෙනවා. ඒ හින්දා උන්වහන්සේලා යම් යෝජනා පහකට අත්සන් කරවලා දළදා සමිඳුන් ඉදිරියේ ඊට කැපවන බවට යම් පොරොන්දුවකුත් ලබා ගැනීමෙන් පස්සේ තමයි තමන් වහන්සේ ඊළඟ අපේක්ෂකයට සහයෝගය ලබා දෙන්නේ කියන කාරණය උන්වහන්සේ සඳහන් කරනවා. ගිය සතියේ කොළඹ පැවැත්වුණා මහජන එක්සත් පෙරමුණේ කොළඹ දිසා සමුළුව. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුතින් පත්වෙච්චි මහලේකම්වරයා රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යතුමා ගුණවංශ ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. ඒ හැම අවස්ථාවකදීම උන්වහන්සේ මේ අවශ්‍යතාව මතු කළා. විශේෂයෙන්ම රාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්ති ඉවත් කරලා විශේෂයෙන් මේක බෞද්ධ රාජ්‍යයක් කියන කාරණය වෙනුවට අනාගමික රාජ්‍යයක් බවට පත්ව කරන්න යනවා. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් විදිහට මුළු පාර්ලිමේන්තුවම පත් කරා. ඒ පිළිබඳව අවධානය අයින් කරලා මේ සඳහා යම් නිලධාරීන් හිටියත් ඒ නිලධාරීන්ත් අයින් කරලා කිහිප දෙනෙක් එකතු වෙලා ව්‍යවස්ථාවක් සකස් කරනවා. එළඹෙන තත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා කියලා උන්වහන්සේ බරපතල විවේචනයක් එල්ල කළා. ඒ අනුව උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඉක්මනට මැතිවරණයක් ලබා ගන්න, මැතිවරණයක් ලබා දෙවි කියන විශ්වාසයක් තියෙනවා. ඒ අනුව අර යෝජනා පහක් සම්මත කරගත්ත නායකයෙක් පත් කර ගැනීමේ අවශ්‍යතාවය උන්වහන්සේ දිගින් දිගටම සඳහන් කරනවා.
ඇතමුන් කියනවා ජනාධිපතිවරණයක් ගැන, තවත් අය තවත් කතා කියනවා. අපි කැමැතියි අපිට මහමැතිවරණයක් දෙනවා. මේ රට අද වෙන්දේසියේ දාපු රටක්. ඊට වඩා හොඳයි අර ෂොක්මන් සමරවික්‍රමට හරි ඩාන්සන් කෙලාට හරි මේ රට බාර දුන්නා. අඩු ගානේ ගන්ටාරේ ගහලා හරි වෙන්දේසි කරනවා. දැන් මුන් රැට මේක විකුණන්න. දැන් හම්බන්තොටින් අතර 15000ක්ලු, සාම්පූර් වලින් 5000ක්ලු, ඔය කුරුණෑගල පැත්තට වෙන නාටු පොල් ගස් ටිකක් ඉතුරුයි, තව ටිකක් කලයන් කොට. මේ පාර සෙල්ලම් කරන දෙන්න කොයි නායකයෙක් පත් වුණාද? අපි 48 ඉඳලා හැම එකටම අපි වියන ඇල්ලුවා. වියන යටින් ගෙට ගියා. අපි වියන ඇල්ලුවට තවම පොළු හතරයි රෙද්ද ඉතියම් තව මිදුලේ ඉන්නේ ජාතිය. ඒ නිසා මේ සෙල්ලම හැමදාම කරන්න බෑ.
ඔව්, ඒ අතරතුරේදී අපි පසුගිය සතියේදීත් මේ කාරණාව පිළිබඳව ඒ වෙනකොට තියෙන වාතාවරණය පිළිබඳව කතා බහ කළා. පොදු ජන පෙරමුණෙන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා එහිදී බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ පිළිබඳව තියෙන කතාන්තර අපි හෙළිදරව් කළා. දැන් අර මේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විතරක් නෙමෙයි ජාත්‍යන්තරත් උනන්දුයි කියලා අපිට පේනවා. මොකද ඇමරිකාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලකයන් හමු වෙලා මේ සම්බන්ධව අදහස් විමසීම තුළින් අපි කැමති ඒ සම්බන්ධව තියෙන තොරතුරුත් දැනගන්න. ඊළඟට මනෝජ්,
අමරිකානු තානාපති අතුල් කේශප් ලංකාවෙන් ඔහුගේ නියමිත කාලය ඉක්මවලා පිටත්ව යන කලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔහුගේ නිල නිවසේදී හමු වෙලා තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. රොබ කිව්වාගේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒකාබද්ධ විපක්ෂයෙන් ලබා දේවි කියන කතාවත් එක්ක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අලුත් විධිවිධාන අනුව ද්විත්ව පුරවැසි භාවයේ තියෙන කෙනෙකුට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ, පාර්ලිමේන්තුවට එන්න බෑ. එහෙමනම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොහොමද මේක කරන්න කියලා සඳහන් කළා. ඉතින් ඒ අනුව බොහෝ පුරවැසිකම ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා කියලා සඳහන් වුණා. නමුත් එහෙම කරන එකක් නෑ, ඇමරිකාව ඒක කල්ගණී කියලා සඳහන් වුණා. අජිත් පී පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව කියලා තිබුණා. උදේ ගම්මන්පිල වැනි නීති විශාරදයන් කියනවා පුරවැසිකම් ඉවත් කරගන්න අයදුම්පත බහර දුන්නු ගමන් එතනින් ඒ කතාව ඉවරයි. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒ සම්බන්ධයෙන් නීතිමේ බාධාවක් නැහැ. මෙවැනි කාරණා මතුවෙද්දී තමයි ඇමරිකාවේ තානාපතිතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුණ ගැහුණේ. එහිදී මේ කතාබහ අතරේ, සුහද කතාබහ අතරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන යම් කරුණු කීපයක් විමසලා තියෙනවා. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක් වීම පිළිබඳව විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඇතැම් අය බියද කියන කතාව අහලා තියෙනවා. ඔහු ලංකාව ඇතුළේ තරම්ම ජනප්‍රිය පුද්ගලයෙක්ද කියන කතාව අහලා තියෙනවා. ඉතින් මේ කරුණු විමසද්දි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් ඔහුගේ පෙරලා විමසලා තියෙනවා. ඇයි මේ කාරණා හොයන්නේ කියන දේ ඊට නිසි පිළිතුරක් ලැබුණු බවක් පේන්නේ නැහැ. නමුත් එහෙම කරුණු කිහිපයක විමසීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒක මේ ඔහු පුරවැසිකම් ඉවත් කරගන්න උත්සාහ කිරීම, ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය බහර ගන්න සූදානමින් සිටීම කියන කරුණු මත පදනම් වෙලා සිද්ධ කරපු කාරණා කියලයි අපිට සඳහන් කරන්න වෙන්නේ.
ඔව්, අර ඔබ සඳහන් කළානේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව. දැන් ඒ සම්බන්ධව තියෙන මතවාද අතරතුරේදී අපි දැක්ක මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව වන කෙටුම්පත බාරදීමත් එක්ක ඒ පිළිබඳවත් විශාල කතාබහක් ඇහෙනවා. අපි ඒ ගැනත් කතාබහ කරලා තියෙන්නේ. අලුත් කතාන්තර මොනවද? විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විවිධ මේ එල්ලවන චෝදනා හමුවේ පිළිතුරු බඳිමින් සිටිනවා අපි දකිනවා. ජනතා විමුක්ති පෙරමුණේ අලුත් කතාබහ සහ අනිකුත් පක්ෂවල මේ සම්බන්ධව තියෙන අවධානය කුමක්ද මේ වෙනකොට?
ඔව්, දේශපාලන පක්ෂ බොහෝමයක්, විශේෂයෙන් සුළු දේශපාලන පක්ෂ සහ කුඩා කණ්ඩායම් 20 වෙනි සංශෝධනයට ප්‍රසාදයක් නැති බව තමයි දැනට අපිට දැනගන්න ලැබෙන්නේ. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමත් මේ සහයෝගය ලබා දීම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම සුළු දේශපාලන කණ්ඩායම් බහුතරයකුත් මේ වන විට 20ට අකමැති බව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ අතරේ තමයි තවදුරටත් මේ සංවාදයේ ගොඩනගමින් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා රටවට පවත්වන සම්මන්ත්‍රණවලදී මේ පිළිබඳව ඔහුගේ අවධානය යොමු කරනවා. ඉතින් ඒකාබද්ධ විපක්ෂය අකමැති වෙන්න මොකද්ද හේතුව කියන කාරණය ගෙනහැර දක්වද්දී විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනාවකුත් තියෙනවානේ. මේක එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් තමයි ඉටු කරමින් ඉන්නේ. ඒ හින්දා මේ ආණ්ඩුවේ වුණාට තමයි මේ විශ්ව සංශෝධනයේ අරගෙන ආවේ. විධායක ජනාධිපති බරතල කප්පාදු කරන්න, අහෝසි කරන්න, තනතුර එපා කියන්න ඔවුන් උත්සාහ කරන්න කියලා චෝදනා එල්ල වෙන වෙලාවක ඔහු උත්සාහ කරා ජනතාවට ඒත්තු ගන්නන්න, පැහැදිලි කරන්න. ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා කරාට වැඩිම වාසිය වෙන්නේ මේ හරහා ඒ අර්ථයෙන් බැලුවොත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට කියන කාරණේ. එතකොට මේ 20 වෙනි සංශෝධනයත් එක්ක ජනාධිපති මැතිවරණයක් පවත්වන්නේ නැහැ, ජනාධිපතිවරයෙක් පත්වන්නේ නැහැ. පාර්ලිමේන්තුවට තමයි විධායක බලතල ලැබෙන්නේ, පාර්ලිමේන්තුව හරහා තමයි අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගන්නේ. එහෙමනම් මේ කාර්යෙදි වැඩි වාසිය ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නේද කියන්නේ. මොකද දැන් ව්‍යවස්ථාමය බාධාවක් තියෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ජනාධිපතිවරයෙක් වෙන්න ජනාධිපතිවරණ ඡන්දයට ඉල්ලන්න බෑ මේ වෙලාවේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනත් එක්ක. එහෙමනම් වඩා හොඳ කාරණේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වටා ගොඩ රැගෙන්න නම් පාසුවෙන් පාර්ලිමේන්තුවට එන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට පුළුවන්. ඔහු දැනටත් පාර්ලිමේන්තුවේ ඉන්නේ. එතකොට ඒ බහුතර කැමැත්තෙන් රටේ අග්‍රාමාත්‍යවරයා වෙන්න පුළුවන්. එහෙමනම් මේක වැඩි වාසි තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නේද? ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ අරමුණු එහරා ඉෂ්ට කරගන්න පුළුවන් නේද කියන කාරණේ මේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ මතු කරමින් ඉන්නවා. ඉතින් ඔවුන් නිතර නිතර ප්‍රශ්න කරන්නේ 94 න් පස්සේ ඉදිරිපත් වෙච්ච සීලු ජනාධිපතිවරු කුවේ විධායක ජනාධිපතිවරු ආවෝසි කරනවා කියලා. දැන් විරුද්ධ වෙන කණ්ඩායම් මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක පහුගිය කාලේ හිටගත්ත නම් ඒ හිටගත්ත විධායක ජනාධිපතිතුරේ අහෝසි කරන උවමනාවෙන් ඒ කැමැත්තෙන් ඒක මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුරාගේ පොරොන්දුවක් එහෙමනම් ඇයි දැන් බැරි මීට සහයෝගය ලබා දෙන්න මේක පිළිගන්න කියන කාරණය ඔහුත් මතු කරමින් ඉන්නවා. ඉතින් විශ්ව පිළිබඳ සංවාදය දැන් ජනතාවේ මුක්ති පෙරමුණට ටිකක් හුදකලා සංවාදයක් විදිහට තමයි ඉස්සරහට අරගෙන යන්න වෙලා තියෙන්නේ. ඉදිරියේදී මොනවා වේද කියන්න දන්නේ නැහැ. දැනට තුරෙන් දෙක ලබා ගැනීමේ ප්‍රායෝගික ගැටලුව මේ වෙනකොටත් මතුවෙලා අවසන් ජනාධිපති දුරේ අහෝසි කිරීම සම්බන්ධයෙන්
දැන් තියෙන ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරේ පුරපාඩුවක් ඇති වුණා. අගමැතිවරයාට ජනාධිපතිවරයා වීමේ අවස්ථාවක් තියෙනවා. මහින්ද මහත්තයා අගමැති වෙච්ච වෙලාවක දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මහින්ද මහත්තයා ජනාධිපති වෙන්න බෑ. එයා ජනාධිපතිවරයෙක් වීමුණු සුසුකමක් වෙලා තියෙන දෙපාරක් ජනාධිපති වෙලා. එහෙනම් මේ විශ්ව විද්‍යාල සංශෝධන ඇතුලේ බලවත්ම ලොටෝ එක ඇදෙන්නේ කාට? මහින්ද මහත්තයා. දැන් මේකට විරුද්ධව කට්ටිය කරන කවුද මේ විරුද්ධ කට්ටිය? වීරවංශ, ගම්මන්පිල, චම්පිකරණව, මනෝගණේෂ්, හකීම්, සරත් පුන්සේ. මේ හය දෙනා අතර දෙන පොදු සාධකය තමයි තනියම ඡන්ද ඉල්ලන්නේ. මේ වගේ තනි අයට ඕන බලගත් ස්වාමී මහින්ද මහත හෙට බහැපන් කිව්වොත් ඊමට දේශපාලනයක් දිනනවද? ගම්මන්පිල දේශපාලනයක් දිනනවද? නෑ. ඕනෑම කුක්කෙක් කැමති හොඳ හාමු කෙනෙක් ගාවින් මේ විශ්ව සම්මත වුණොත් ජනාධිපති ඡන්දයක් නැතු වෙනවා. ඒ කියන්නේ ජනාධිපති වෙන්න අවස්ථාවක් නැහැ ගෝඨාභයට. පවුලේ ප්‍රශ්නයක්, විශ්වයේ ප්‍රශ්නයක් නෙවෙයි. මහින්ද මහත්තයා මාසයකට කලින් දළදා මාලිගාව ඉස්සරහා කිව්වා විධායක ජනාධිපති අහෝසි කරන්න. අහෝසි කරන්න ඕන කියන කට්ටිය දන්නවා මේකේ මහින්ද මහත්තයට අවස්ථාවක් ලැබෙනවා කියලා. අහෝසි කරන්න එපා කියන කට්ටිය දන්නවා අහෝසි කරොත් ගෝඨාභයට අවස්ථාවක් නැතු වෙනවා. ඒ රණ්ඩුව රටේ රණ්ඩුවක් නෙවෙයි ඒගොල්ලන්ගේ රණ්ඩුව. අපි ඔය කෙහෙම් මලක් දන්නේ විශ්ව දැම්ම.
මේක තවත් විශේෂිත වූ කාරණාවක්. මේක අපි දැක්කෙත් නැහැ මේ වෙනකොට පුළුල්ව ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුල කතාබහ වෙනවා. නමුත් ඉදිරියේදී කතාබහ විය හැකි කාරණාවක් බවට පත්වේවි. අපිට ලැබෙන ආරංචිවලට අනුව දෙමළ ජාතික සන්ධානයේ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙලා හිටිය නඩරාජා රවිරාජ් මහතාට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව ඒ ප්‍රධාන සැකකරුට රටින් පලා යාමට උදව් කළාය කියලා හිටපු නාවික හමුදා අපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ සිදුවීම සම්බන්ධව මේ වෙනකොට අපිට වාර්තාවන තොරතුරු දැනගන්න කැමති මනෝජ්?
ඔව්. පසුගිය සතියේ පුළුල් නොවුනත් යම් අවධානයක් මේ සිද්ධිය ගැන ලංකාවේ මාධ්‍ය යොමු කරලා තිබුණා. විශේෂයෙන් ඔහු හිටපු නාවික හමුදාපතිවරයෙක් කියලා කියන්නේ ආසන්න වශයෙන්ම ඉන්නුණු නාවික හමුදාපතිවරයා ඔහු රවීන්ද්‍ර විජේගුණවර්ධන. ඔබට මතකයි හම්බන්තොට වරායේදී ඒ සේවකයන් විරෝධතාවක් දක්වද්දී එතනට මේ සිද්ධිය වාර්තා කරන්න පැමිණීම මාධ්‍යවේදියෙකුට පහර දුන්නාය කියන චෝදනාව එල්ල වුණේ ඔහුට. ඔහු දැනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විදිහට කටයුතු කරනවා ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමත් එක්ක. එතකොට මෙතුමන්ගේ දායකත්වයක් ඇතිව නඩරාජා රවිරාජ් ඝාතනයේ ප්‍රධාන විත්තිකරුවෙක් වෙච්චි නේවි සම්පත් කියන පුද්ගලයාව බෝට්ටු මාර්ගයෙන් විදේශගත කරන්න මේ අඩ්මිරාල්වරයා කටයුතු කරාය කියන චෝදනාවක් ඔහුට එල්ල වෙනවා. විශේෂයෙන්ම මේ නේවි සම්පත් කියන පුද්ගලයා දෙමළ ශිෂ්‍යයන් 11 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා අතුරුදන් කිරීමේ සිද්ධියේ හත්වෙනි සැකකරු බව සඳහන් වෙනවා. ඉතින් මේ පුද්ගලයා රටින් පිටුහල් කිරීමේ චෝදනාව ඒ අනුව එල්ලවන්නේ මේ හිටපු නාවික හමුදාපතිවරයාට. ඒ අනුව ඔහු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමකුත් තියෙනවා කියලා දැනට යම් මට්ටමකින් ශ්‍රී ලංකාවේ සමාජයේ සාකච්ඡා වෙමින් තියෙනවා. දිලිච්චි
සමාජයේ මේ වෙනකොට වඩාත් කතා බහට ලක් වෙලා තියෙන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට මාස 6කට සිරදඬුවම් නියම වීමේ සිදුවීම හා සම්බන්ධ වන පසුකතන අපි දැන් සාකච්ඡා කරමු. අපි දකිනවා මේක සමාජයේ විවිධ ස්වරූපයෙන් කතා බහට ලක් වෙලා තියෙන ආකාරය, විශේෂයෙන්ම භික්ෂූන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන්. එතකොට භික්ෂූන්ගේ මේ යම් කිසි වූ දඬුවම් නියම වෙලා සිර ගෙට නියමුණාට පස්සේ සිවුරෙන් බැහැරව සාමාන්‍ය සිරකරුවෙකුගේ ඇඳුමින් සැරසීමට සිදුවීම කියන කාරණාව පුළුල්ව සාකච්ඡා වෙනවා අපි දකිනවා. ඊට අමතරව විශේෂයෙන්ම මේ දඬුවමට හේතු වුණේ උන්වහන්සේ මාධ්‍යවේදී ප්‍රදීප් එක්නලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නලිගොඩට පරුෂ වචනෙන් බැනවැදීම කියන කාරණාව හේතු මූලික කරගෙන. එතකොට මේවායේ සාක්ෂි පිළිබඳවත් යම් කිසි වූ මතභේදාත්මක ස්වරූපයක් අපි දකිනවා. යෝගිම අධිකරණයේ තීන්දුව తీරන සාධාරණද කියන පැනය අපිට හෙනව සමාජයෙන්. මේ සියල්ලක්ම එක්තැන් කරලා ගත්තාම ඥානසාර ස්වාමින් වහන්සේගේ සිරගිරි නියම වීමේ සිදුවීම පිළිබඳව අපිට අලුතින්ම දැනගන්නට තියෙන කරුණු මොනවද මනෝජ්?
ඔව්, දැන් මේ වන විට මහා සංඝරත්නය විශේෂයෙන්ම මහානායක ස්වාමින් වහන්සේලා එකතු වෙලා ඒකාබද්ධව යම් නිවේදනයක් නිකුත් කරන්නේ නැත්නම් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න සූදානම් වෙනවායි කියන කාරණය මේ වන විට මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. යම් යම් ආකාරයෙන් විශේෂයෙන්ම රාවණා බලය, සිහල රාවය, බුදු බලසේනා සංවිධානය ඇතුළු කණ්ඩායම් මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැකලා මේ සම්බන්ධයෙන් යම් අවවාද අනුශාසනා ලබා ගන්න ආකාරයක් අපි දැක්කා. එහිදී මහානායක ස්වාමින් වහන්සේලා සහ ඉහළ ස්වාමින් වහන්සේලා යම් ආකාරයකින් මීට එකඟ නොවන බවක් සඳහන් කරනවා අපි දැක්කා. ඉතින් කොහොම වුණත් බරපතල වැඩ සහිතව වසරක සිල දඬුවමක් මාස 6කින් ගෙවි යන පරිදි තමයි ඥානසාර ස්වාමින් වහන්සේට දඬුවම් නියම කෙරුණේ. ඒ අර ප්‍රගීතික් නෙලිගොඩගේ බිරිඳ සන්දෑක් නෙලිගොඩට හෝමාගමය සත්‍රිකරණයේදී මරණීය තර්ජනය කරා කියන කාරණය. එතකොට බුදු බලසේනා සංවිධානයේ අනෙක ස්වාමින් වහන්සේලාත් සඳහන් කරනවා තමන් වහන්සේලා ඒ වෙලාවේ ඥානසාර ස්වාමින් වහන්සේ සමග හිටියා. තිගේ මිනිහා කොටියෙක් කියලා චෝදනාවක් කරා මිසක් මරණ තර්ජන කළේ නෑ කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම මැති ඇමතිවරුනුත් කියන්නේ මේක සමත බණ්ඩලෙන් විසඳගන්න තිබුණු කාරණයක්. නමුත් මේක අධිකරණයට අරගෙන ගිහිල්ලා මෙතරම් තත්වයකට පත් කරේ ඇයිද කියන එක යම් ආකාරයෙන් සංවාදයක් තියෙනවා. කොහොම වුණත් මේක අධිකරණයේ ලබා දුන්නු නඩු තීන්දුවක්. ඒ අනුව තමයි දඬුවම් නියම වුණේ. ඊට පස්සේ උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බොහෝ දිනක් විමසීම් කරනවා. බන්දනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ විටින් විට වෛද්‍යවරුන් පරීක්ෂා කිරීම සිද්ධ කරනවා. ගංවතුර කාලේ පහුගිය කාලේ ගංවතුරක් ඇති වුණා. එහෙදි ගංවතුරට බැහැල ජනතාවට උදව් කරන්න ගිහිල්ලා පාදේ යම් තුවාල ඇති වෙලා තියෙනවා. ඒවට ප්‍රතිකාර කරනවා. ඊයේ දිනේ උදරයේ යම් අපහසුතාවයක් තියෙනවද කියන කාරණය මතු කරා. ඒකත් වෛද්‍යවරුන් පරීක්ෂා කරලා තියෙනවා. අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. නමුත් උන්වහන්සේව රෝහල්ගත කිරීමේ අවස්ථාවක් තිබෙන බවක් සඳහන් වන්නේ නැහැ. ඉතින් ඒ අතරේ තමයි මේ සංවාදයේ මතුවෙන්නේ. බොහෝ දෙනෙක් කිව්වේ ඇතැම් ස්වාමින් වහන්සේලා සහ සංවිධාන ජනාධිපතිතුමාගෙන් මේ කාරණේ සම්බන්ධයෙන් ජනාධිපති සමාවක් ඉල්ලන්න අපේක්ෂා කරනවා කියලා කිව්වා. කොමනක් බොදු බලසේනා සංවිධානය නම් කිව්ව උන් සංවිධානයක් විදිහට ජනාධිපති සමාව ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් ජනාධිපතිතුමා සමාවක් දුන්නොත් ඒ සම්බන්ධයෙන් උන්වහන්සේට නිදහසක් ලැබේවි කියන කාරණේ මතු කරමින් ඉන්නවා. කොමනක් උන්වහන්සේ බොහෝ දෙනෙක් බැහැ දකින්න උත්සාහ කරනවා. විශේෂයෙන් භික්ෂු සංවිධාන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්. ඒ අතරින් අපි දැක්කේ උදේගම්මන් පිළ මන්ත්‍රීවරයා පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තියෙන වරප්‍රසාද පාවිච්චි කරලා මේ සිරබැදිරියටම ගිහිල්ලා උන්වහන්සේව බැහැ දැකලා කතා කරලා තියෙනවා. අනෙක් අය හමු වීම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට හේතුව විදිහට සඳහන් කරන්නේ උන්වහන්සේ සිවුරින් බැහැර වෙලා පොදු සිරකරුවන්ට අන්දන ඇඳුම් වලින් සැරසිලා ඉන්න නිසා, උන්වහන්සේ එහෙම පුද්ගලයන් දකින්න තියෙන අකමැත්ත නිසා හමුවීම ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වද්දී කියන්නේ සිවුරේ නොමැති නිසා දින 6ක් එහෙම හිටියොතින් උන්වහන්සේගේ මේ භික්ෂු භාවයට යම් ප්‍රශ්නයක් වේවිද කියන තර්කය මතු කරා. නමුත් මහානායක ස්වාමින් වහන්සේලාත් අපි දැක්ක පෙරේද දිනේ සඳහන් කරනවා උන්වහන්සේගේ කැමැත්තෙන් නෙමෙයි සිවුරෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒ භික්ෂුත්වය අහිමි වීමේ ප්‍රශ්නයක් උන්වහන්සේට නෑ කියලා සඳහන් කරනවා. ඉතින් කොහොම වුණත් පිරිත් සජ්ජායනා මේ පිළිබඳව විරෝධය පළ කිරීම රට පුරා විවිධ තැන්වල මේ වෙලාවේ සිද්ධ වෙමින් පවතිනවා දිලෘක්ෂි.
ඔව්, ඒ වගේම විවිධ අදහස් ප්‍රකාශ කිරීමත් අපි දකිනවා විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා සහ ජනහම තුළින්. ඒ අතරතුරේදී අර ඔබ සඳහන් කරපු ආකාරයට ඥානසාර ස්වාමින් වහන්සේට සාමාන්‍ය සිරකරුවෙකුගේ ඇඳුමින් සැරසීමට සිදු වුණහොතින් චීවරය හා සම්බන්ධව ඇති වෙන ප්‍රශ්නේ දිගින් දිගටම සාකච්ඡා වෙනවා අපි දැක්ක. එළිය සංවිධානයේ කැඳවුම්කර පූජ්‍ය මැදකොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ සම්බන්ධව යම් යම් දත්ත සහිතව කරුණු ඉදිරිපත් කිරීමකුත් අපිට අහන්න ලැබුණ පසුගිය සතියේදී මේයින් කොටසක්.
උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ චීවරය ගලවලා රාත්‍රී 6ක් ඉක්මවා 7 වෙනි රාත්‍රියට උන්වහන්සේ එළඹෙනකොට උන්වහන්සේට මහණකම අහෝසි වීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේකට කියන්නේ චීවර විප්පවාසය කියලා. ඒ භික්ෂුත්වය අහිමි කරන්න උන්වහන්සේට විනයානුකූල වැරැද්දක් නැහැ. ඒ නිසා කළ යුතු දේ නම් ඒ දඬුවම ක්‍රියාත්මක කරන ආයතන වහාම මහානායක හාමුදුරුව විමසන්න ඕනේ. එදා සුද්ධගේ කොඩිය බිම දාපු වාරියපොළ සුමංගල හාමුදුරුව යාපනයේ හිරගෙදර දාලා හිටියේ සිවුරු අරවලා නෙමෙයි. උන්වහන්සේ ඒගේ සිවුර නවල ඔලුවට තියාගෙන තමයි හිරගෙදර සැතපීලා තියෙන්නේ. කුඩා මුල හාමුදුරන්ට වෙඩි තිබ්බේ සිවුර ගලවල ජම්පරය අඳලා නෙමෙයි. ඒ නිසා භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන්ගේ දඬුවම් ලබන වැරද්ද මහානකමට හානි නොවන, එහෙමත් නැත්නම් පරාජිකා නොවන වැරද්දක් නම් උන්වහන්සේට සිවුර දරා ගැනීමේ ඒ අවම අයිතිවාසිකම තබා තිබිය යුතුයි.
ඔය අත මනුනායක ස්වාමින් වහන්සේලා මෙහි කිසිම වැරද්දක් නැති වගටත් යම් කිසි වූ ප්‍රකාශයක් කරලා තියෙනවා අපි දැක්ක. නමුත් ඒක ප්‍රබල ප්‍රකාශයක් විදිහටම සාකච්ඡාවල අතරමඟදී ඇහුණු කතාන්තර තමයි. ඒක නිල වශයෙන් ප්‍රකාශයක් විදිහට උන්වහන්සේලා ප්‍රකාශයට පත් කරලා තිබුණ නැහැ. එහෙදි උන්වහන්සේලා මේ විවිධ පුද්ගලයන් උන්වහන්සේලාගෙන් අදහස් විමසීමේදී සඳහන් කිරීමක් කරලා තිබුණේ තමන්ගේ කැමැත්තෙන් සිවුරෙන් ඉවත් වුණේ නැත්නම් එහි ප්‍රශ්නයක් නැහැ කියලා චීවර ධාරියෙකු බවටත් දිගින් දිගටම මේ ඒ තත්ත්වය පවත්වා ගැනීමේ සංඝයා වහන්සේ නමක් විදිහට පැවතීමේ කිසිම බාධාවක් නැහැ කියලා. කොහොමනම් මේ තීන්දුව පිළිබඳව විවිධ මත මතාන්තර හෙන අතරතුරේදී රටේ මෙවන් වූ විශාල ආකාරයෙන් වංචා දූෂණ සිදු වෙද්දී ඒ සම්බන්ධව ක්‍රියා කරන්නේ නැතුව මෙවැනි වූ සුළු කාරණා මත එල්ලෙන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් විවිධ අය අදහස් පළ කරමිනුත් සිටිනවා. රාමනා බලය සංවිධානයේ පූජ්‍ය ඉත්තකන්දේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ සම්බන්ධව අදහසක් පළ කරලා තිබුණා.
මේ රටේ කුඩුකාරයෝ පාතාලයෝ රජයේ දේපොළ මංකොල්ල කාපු එවුන් බැඳුම් කරෙන් මංකොල්ල කාපු එවුන් සියලු දෙනා නිදහස්සේ ජීවත් වෙද්දී හාමුදුරුවරු විතරක් සිරගත කිරීම පිළිබඳව අපිට දැඩි කනගාටුවක් තියෙනවා.
රජයේ පැත්තෙන් හොඳ කතාවක් ඇහුණා. දැන් එක්නැලිකොටගේ බිරිඳට සන්ධ්‍යට මේ ආකාරයෙන් දොස් කිව්වට මේ ආකාරයෙන් තීන්දු තීරණ අරගන්නවා නම් එක්නැලිකොට අතුරුදහන් කරපු අයට ගත්ත තීරණ මොනවද? රාජ අමාත්‍ය අජිත් පී පෙරේරා විමසලා සිටින්නේ.
එක්නැලිකොටගේ නෝනට තර්ජනය කරපු කෙනාට මාස 6ක් සිර දඬුවම්. එක්නැලිකොට මරපු අය ඒගොල්ලෝ තමයි එළියේ. ඒ නිසා ඥානසර හාමුදුරුවන්ට නීතිය ක්‍රියාත්මක කරා වගේ එක්නැලිකොට මරපු මරන්න කුමන්ත්‍රණය කරපු අයට නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඕන කියලා අපි ආණ්ඩුවෙන් බල කරන්න ඕන.
තවත් විශේෂිත කාරණාවක් අපි අපේ සාමාන්‍ය දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා වාර්තා කළා. පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී කාලයේදී කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මෙහි සුළුමුළු විදිහට අපි තොරතුරු වාර්තා කළා. කිරිවෙහෙර විහාර භූමියේ පවතින මහසෙන් දේවාලයේ භාරකාරත්වය සම්බන්ධයෙන් මතුවුණු ගැටලුවක් කියලා එහි කපු මහතා විදිහට කටයුතු කරපු අසේල බණ්ඩාර කියන තැනැත්තා මෙහි මූලික සැකකරුවා විදිහට ඒ වෙනකොටත් තීරණය කළයි තිබුණේ. උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මේ වෙනකොට තියෙන තත්ත්වය සහ මේ සම්බන්ධව සිදු කරන පරීක්ෂණ වල අලුත් තත්ත්වය පිළිබඳවත් ඔබගෙන් දැනගන්නට කැමති අවසාන වශයෙන්.
සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යහපත් වෙමින් තිබෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. කොළඹ පෞද්ගලික රෝහලක මේ මොහොතේ උන්වහන්සේ ප්‍රතිකාර ලබන්නේ. ඒ අනුව උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. එතකොට පරීක්ෂණ වල තත්ත්වය සඳහන් කරෝතින් මේ ප්‍රධාන සැකකරු විදිහට සැලකෙන මහසෙන් දේවාලයේ හිටපු කපු දුවරය දරූ කපු මාතාව කොළඹදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහුව තංගල්ල බලා රැගෙන ගිහිල්ලා තියෙනවා අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ. ඊට අමතරව මේ වෙඩි තැබීම සිද්ධ කළාය කියන වයස අවුරුදු 18ක නියුන් සහෝදරයින් දෙදෙනෙක්ව ඊයේ දවසේ අත්අඩංගුවට අරන් තියෙනවා. මේ කපු මහතා රුපියල් 130ක කොන්ත්‍රාත්තුවක් තමයි මේ අයට ලබා දුන්නේ කියලා සඳහන් කරනවා. ඔවුන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරයි. ඒ අනුව තොරතුරු වාර්තා වේවි. ඇතැම් වෙලාවට පන්සල ඇතුළෙන්ම මේ සඳහා අනුභව ලැබුණද වූ කියන කාරණාත් මාධ්‍ය ඔස්සේ සාකච්ඡා වෙනවා. විශේෂයෙන්ම මීට පෙර හිටපු සෝරත ස්වාමින් වහන්සේ අගේ අපවත් වීමෙන් පස්සේ කොබෝක ධම්මින්ද ස්වාමින් වහන්සේ කිරිවේර බහරකාර ස්වාමින් වහන්සේ බවට පත්වෙද්දි තවත් ස්වාමින් වහන්සේලා කීප නමක් ඒ වෙනුවෙන් පෙනී හිටියා. ඒ අතරින් ඇතැම් ස්වාමින් වහන්සේලාගේ විරුද්ධත්වය නිසා ඊට අදාළ පාර්ශ්ව සහයෝගය ලබා දුන්නද වූ කියලත් යම් සාකච්ඡාවන් මතුවෙමින් තිබෙනවා. ඉතින් පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මකයි. ඒ පිළිබඳව සංක්ෂිප්තයක් ගත්තොත් උන්වහන්සේ සුවාතට හැරෙමින් ඉන්නවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා. වෙඩි තැබීම සිද්ධ කළාය කියන පුද්ගලයන් සහ මේ කපු මහතා මේ වන විට අත්අඩංගුවේ ඉන්නේ.
හොඳයි මනෝජ්, එහෙමනම් සුපුරුදු ස්තුතිය පළ කරමින් ඔබට සමදෙනවා. බොහොම ස්තුතියි ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලනික තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කරන්න අපිත් එක්ක මේ සතියේ සම්බන්ධ වෙමින් පිළිබඳව. අපි එහෙමනම් නැවතත් හමු වෙන්නේ ලබන සතියේ සන්දහා. ආයිබෝවන්.
ආයිබෝවන් සුපුරුදු දින.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.